You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
සිනමා කෘතියක් පිළිබඳව හෝ සිනමා කරුවෙකු පිළිබඳව හෝ සිනමා විධික්‍රම පිළිබඳව නුදුටු පැතිකඩකින් කියවන්නට නැත්නම් නුදුටු පැතිකඩකින් සාකච්ඡා කරන්නට නුදුරු සිනමාවෙන් අපි අද සූදානම් ඉන්නවා. හැම මාසෙකම අවසාන සතියේ බ්‍රහස්පතින්දා නුදුරු සිනමා විශේෂාංගය ගෙනෙනවා කියලා දැන් ඔබ හොඳ ආකාරයෙන්ම දන්නවා. අපි අද දවසේදී කතාවහට තෝරාගත්තේ මේ දිනවල ශ්‍රී ලංකාවේ තිරගත වන විජයබාකොල්ලය සිංහල චිත්‍රපටය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයක් විදිහට තමයි මේ සිනමා නිර්මාණයේ එළිදැක්වෙන්නේ. මේ පිළිබඳවයි අද දවසේ අපේ නුදුරු සිනමාවේ අවධානය යොමු වන්නේ. අපිත් සමග සුපුරුදු විදිහටම මේ කතාබහට එකතු වෙනවා ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, අයිබෝන් සුබදාසනක් කියලා පිළිගන්නවා.
අයිබෝන් මතුර.
හොඳයි විදර්ශන, විජයබාකොල්ලය සිංහල චිත්‍රපටය පිළිබඳව කතාබහ කරන්නට පෙර ආතුව මා කැමති ඔබ වෙනත් මානයකට ගෙනියන්න. විශේෂයෙන්ම දැන් මේ රජකතා පුරාවෘත සම්බන්ධව ලෝක සිනමාවේ විවිධාකාරයේ නිර්මාණ බිහි වෙලා තිබෙනවා, තවමත් බිහි වෙමින් පවතිනවා. දැන් පොදුවේ ගත්තොත් එහෙම මේ ඓතිහාසික කතා පදනම් කරගෙනමින් බිහිවන මේ සිනමා නිර්මාණ පිළිබඳව ඔබේ විග්‍රහය මුලින්ම දැනගන්න කැමතියි.
ඔව්, මම හිතනවා ඒකදී ඉතාම වැදගත් චින්තකයෙක් ඉන්නවා, ලෝක විශේෂයෙන්ම සංස්කෘතික දේශපාලනය සම්බන්ධයෙන් සහ ධනවාදය සම්බන්ධයෙන් ඉතාම කීර්තිමත් චින්තකයෙක්. එයාගේ නම ෆ්‍රෙඩරික් ජෙම්සන්. එයා මූලික වශයෙන් මෙන්න මේ කියන ඓතිහාසිකයයි කියන මේ සිනමා නිර්මාණ තේරුම් ගන්න පුළුවන් විදිහ යම් කිසි චින්තනමය සංකල්ප රාමුවක් එයා යෝජනා කරනවා. එයා ඉස්සෙල්ලම කියන්නේ මේ අපි මේ ජීවත් වෙන ගෝලීය ඓතිහාසික තත්වය පැහැදිලිවම ධනවාදී සංවර්ධනයේ අලුත් අවධියක් විදිහට. එතකොට එයා ඒකදී විශේෂම පාවිච්චි කරනවා මේ අපි ඉන්නේ කියන ගෝලීය බහුජාතික ප්‍රාග්ධන අවධියක. ඉතින් එවැනි අවධියක කලාව පිළිබඳව තේරුම් කරගන්න එයා මූලික වශයෙන් යෝජනා කරනවා ධනවාදයේ සංස්කෘතික ආධිපත්‍යය කියන අදහස. ඉතින් අපි මේ ඉන්නේ යම් කිසි විදිහේ ධනවාදී සංවර්ධනව අවධියක නම් ඒ අවධිය තුළ සංස්කෘතික ආධිපත්‍ය විශේෂයෙන්ම එතනදී තමයි සිනමාව, කලාව, මිනිස් සම්බන්ධතා මේ සියල්ල. එතකොට මෙන්න මේක ඇතුළේ තේරුම් ගත මේ යකන මේ යුගයේ පශ්චාත් නූතනවාදී කියලා තමයි යා නම් කරන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම නූතනවාදී කියන එක අධිරාජ්‍යවාදී එහෙම නැත්නම් ඒකාධිකාරී ප්‍රාග්ධනයේ ආර්ථික නිමේෂය තමයි. නැත්නම් ආර්ථික නිමේෂයේ තිබ්බ සංස්කෘතික තර්කණය තමයි නූතනවාදී කියලා හඳුරගත්තේ. හැබැයි අපි දැන් ජීවත් වන්නේ යම් කිසි විදිහේ මෙන්න මේ කියන ඒ කියන්නේ පසුදනවාදී තත්වයක කියලා යා යෝජනා කරනවා. එතකොට මෙන්න මේ කියන පසුදනවාදී තත්වයේ ඇතුලේ සංස්කෘතික තර්කණය කුමක්ද කියන එක ඇතුළෙන් තමයි මේ විග්‍රහය එන්නේ. එතකොට එයා සිනමාව එයා දකින්නේ. එයා දකින්නේ එයා ගේන අදහසක් නොස්ටැල්ජියා ෆෝ ද ප්‍රසන්ට්. ඒ නොස්ටැල්ජියා ෆෝ ද ප්‍රසන්ට් කියලා අදහසක්. ඒකද කියන්නේ කියන්නේ වර්තමානය සඳහා වන අතීතකාමය කියන අදහස. එතකොට අද දවසේ ඒ කියන්නේ අද දවසේ සිනමාව විශේෂයෙන්ම අපි මේ කතා කරන ඔබ ඇහුව මෙන්න මේ ඓතිහාසික තේමා පදනම් කරගත්ත අපේ භාෂාවෙන් කිව්වොත් කියන බණකතා, රණකතා සිනමාවට ඇත්තටම පවතින්නේ කියන්නේ යම් කිසි විදිහේ පශ්චාත් නූතන අර්ථයක්. ඒ කියන්නේ මෙන්න මේ කියන අතීතයයි අපිට පෙන්වන මේ සිනමා නිර්මාණ වලින් ඉතිහාසයයි පෙන්වන මේ බොහෝ දේවල් ඇත්තටම මේ වර්තමාන නිමේෂය තුලින් නැත්නම් වර්තමානය තුල අපි ජීවත් වෙන මේ වර්තමානය විසින් ඒ කියන වර්තමානයේ තියෙන දේශපාලන සහයි මේ මොහොතේ තියෙන සංස්කෘතික බල යාන්ත්‍රණයේම ප්‍රකාශනයක්. right? ඒකද කියනවා යම් කිසි විදියකට ඉතිහාසය වෙතට ඇත්තට ප්‍රවේශ වෙන්න අපිට බෑ. ඉතිහාසය වෙතට ඇත්තටම ඒ කියන්නේ ඉතිහාසයේ සැබෑවක් විදියට අපිට යන්න බැරි වුණාම මේ පශ්චාත් නූතන මේ කියන නොස්ටැල්ජියා ෆෝ ද ප්‍රසන්ට් කියන අදහසින් ගත්තොත් මෙන්න මේ කියන සිනමාව තුළ මේ යුගයේ මේ සිනමාව තුළ වෙන්නේ අතීත ප්‍රතිරූප. අතීත ප්‍රතිරූප, අතීත චරිත, අතීත සිදුවීම් යම් කිසි විදිය විලාසිතාමය විදියකට එහෙම නැත්නම් දිදුලන ආකාරයකට ඒක නැවත අපිට ප්‍රතිනිර්මාණය කරනවා. එතකොට ඒකෙදී ඒ වගේ චිත්‍රපටිවල මේ ඓතිහාසික පිළිම නිවර්තිභාවයේ නියෝජනය වෙන්නේ අතුපිට කාලය තුල විතරයි. හරි. එතකොට ඉතිහාසයේ ඇත්තටම අහිමි වෙච්ච අතීතය දැන් අපි ගත්තොත් විජයබාගොල්ලෙන් උදාහරණ ගත්තොත් අතීත සිදුවීම ඒ කියන්නේ ඉතිහාසයේ කියන යම් කිසි විදිය සත්‍යමය අත්දැකීමක් විදියට තමයි අපිට නැවත අරන් එන්නේ. ඒ නිසා ඇත්තටම කිව්වොත් වෙන්නේ මේ යුගයේ වෙන්නේ අර අතීතයේ අපි දකින ඒ සිදුවීම් යයි අපි හිතන දේ ඇත්තටම මේ වර්තමානයේ වෙන සිදුවීම් වල මේ වර්තමානයේ ඇතිවන කාරණාවල යම්කිසි විදියේ එකන්න නැවත විලාසිතා විදියක නැත්ත නැවත සාතෝපකාරීව කරන ගොට නැගීමක්. තුොර අපි බින්න අපි බැලුවොත් එකන මෑතාපු බොහෝ ඓතිහාසික චිත්‍රපටිවල ඓතිහාසිකයයි කියර චිත්‍රපටිවල බැලුවොත් ඒවා තියෙන ඇදුම් විලාසිතා ඒවා තියෙන ඊට පස්සේ ආඛ්‍යානය ඊට පස්සේ ඓතිහාසිකව පාවිච්චි කරන අමුද්‍රව්‍ය පසුතල නිර්මාණ වස්ත්‍රාභරණ ඊට පස්සේ යුද්ධායුධ මේ සියල්ලම ඇත්තටම අර ඉස්සර තිබුණු අර ඓතිහාසික මතකයට සම්බන්ධයක් නැහැ. ඇත්තටම වෙන්නේ ඒවා විසින් නැවත අපි මේ ඉන්න යුගය ඇතුලේ අපි දකින අත්දැකීම් නැවත ප්‍රතිනිර්මාණය කරනවා. මෙතන අපි හඳුනගන්න ඕනේ මේ ඓතිහාසික චිත්‍රපටි වලින් ඇත්තටම සිද්ධ වෙන්නේ නැවත වරක් මේ සමකාලීනත්වය තුල මුහුණ දෙන සහ සමකාලීනත්වයට තියෙන අරමුණු කරන සමකාලීනත්වයේ දේශපාලනයට තියෙනවානේ යම්කිසි අරමුණක් තියෙනවා, දෘෂ්ටිවාදී අරමුණු තියෙනවා, බල අරමුණු තියෙනවා, එකම දේශපාලන අරමුණු තියෙනවා. මෙන්න මේකට අවශ්‍ය වෙන විදියට මිත්‍යා මතික විශ්වාස පද්ධතියක් ආය ආයේ ගොඩනගනවා. එතකොට අපි ඇත්තටම ඉතිහාස චිත්‍රපටියයි කියා ගන්නා දේවල් මම කියන්නේ ලෝකේ වුණත් ලංකාවේ වුණත් මම පොදුවේ ගත්තොත් අපි හිතා ගන්න වෙනවා, අපි තේරුම් ගන්න වෙනවා මේක මේ යුගයේ තියෙන අර කියලා පොදු ජන විනෝද මාධ්‍ය සංස්කෘතිය, ගෝලීය ප්‍රාග්ධනය, පරිභෝජනවාදය, ජාතිවාදය, මෙන්න මේ සියල්ලත් එක්ක සැකසිට මේ වර්තමාන සමාජ මොහොතට අත්‍යවශ්‍ය කරන දෙයක් යම්කිසි විදියකට අවිඥානිකව නැවත ඉස්මතු කිරීමක් තමයි මේ චිත්‍රපටි වලින් වෙන්නේ. මේවා කිසිසේත්ම ඒ ඓතිහාසිකයයි අපි තේරුම් ගන්නා ඒ යුගයට එක කිසිදු සම්බන්ධයක් නැහැ. මොකද ඒකට අපිට නැවත යන්න බෑ.
හොඳයි විදර්ශන, දැන් ඔය ඔබ කලින් සඳහන් කරපු මතයේ ඉඳලා විජයබාකොල්ලේ සිංහල චිත්‍රපටය පිළිබඳව ඔබේ විග්‍රහය පැහැදිලි කළොත්?
දැන් මම මේ කිව්ව විග්‍රහය මම ඉස්සලම කිව්වා වගේ මදුර යම්කිසි විදියකට මම පොදු විග්‍රහයක්. ඒ කියන්නේ අපි කොහොමද මේ ඓතිහාසික සිනමා නිර්මාණ තේරුම් ගන්නේ මේ පශ්චාත් නූතන යුගයේ පසු නූතන එමෙලත පසුදනවාදී සංස්කෘතික තර්කණය වටහා ගන්නකොට අපි කොහොමද මේක පොදුවේ තේරුම් ගන්න කියන එකක් තමයි මම කියන්න උත්සාහ කළේ. අපි විජයබාකොල්ලේට එනකොට මම කියන්නේ ඉතාම බිහිසුණුයි තත්ත්වය. විජයබාකොල්ලේ කියන්නේ ලංකාවේ අපි දන්නවා ලංකාවේ යම්කිසි විදියකට ප්‍රසිද්ධ නවකතාවක්. ඒක W.S. සිල්ලා මහත්මයා තමයි රචනා කළේ. ඒතොර විජයබාකොල්ලේ කියන ඓතිහාසික සිදුවීමම නෙමෙයි, ඓතිහාසික ඒ සිද්ධිය යම්කිසි විදිය පසුබිම් කරගෙන ඊට වඩා යන ආදර ප්‍රේම නැත් ත්‍රිකෝණ ප්‍රේම කතාවක් මූලික කරගෙන ඒ හරහා තමයි නවකතාව ලියුනේ. නවකතාව පිළිබඳ විවිධ විවේචන තියෙනවා. නමුත් ඒ නවකතාව ඒකේ යම්කිසි විදියකට අපිට ඒක නිතරම මහන්සියෙන් කරපු නවකතාව පිළිබඳව යම්කිසි උනන්දුවක් සහිත වෙච්ච කතුවරයෙක්ගේ එක්තරා අභ්‍යාසයයි. හැබැයි මේ චිත්‍රපටිය බලනකොට ඇත්තටම කියන්න තියෙන මේ චිත්‍රපටිය ඔක්කාර දනවන සුළු චිත්‍රපටියක් සහ මෑත ඇති වෙච්ච ඒ කියන්නේ යුද කතා රණ කතා. ඒ සම්බන්ධයෙන් ඒක ලංකාවට මම යෝජනා කළ යම්කිසි තීසීසයක් යුද වින්දන සිනමාව කියලා. ඒ යුද වින්දන සිනමාවේ ආපු සිනමා මාලාවේ විශේෂයෙන්ම අරකින රණ කතා සිනමා මාලාවේ ඉතාම නරක ප්‍රතිඵලය. ඒ කියන්නේ මේ මම කියන්නේ මේ සිනමාවට යන්න පුළුවන් ඉතාම නරක තැන තමයි විජයබාකොල්ලේ චිත්‍රපටියෙන් පෙන්වන්නේ. මොකද මෑත ආපු චිත්‍රපටි කිහිපයක් මම බැලුවා. උදාහරණයක් දැන් ආලෝක උදපාදි චිත්‍රපටියක් වුණත් ඒක ආලෝක උදපාදි චිත්‍රපටියේ බරපතල ඓතිහාසික දෘෂ්ටිවාදී අර්බුදයක් තියෙනවා. හැබැයි ආලෝක උදපාදි උත්සාහ කරලා තියෙනවා යම් ප්‍රමාණයකට හෝ සිනමාව ඇතුලේ ඒ යම් යම් අංශවලින් එක්තරා විදියකට යම් කිසි විදියේ නිර්මාණාත්මක නැත්නම් සිනමාත්මක අභ්‍යාසයට යෙදෙන්න. ඒක අර තියෙන සියලු දුර්වලතා මැද්දේ අර විජයබාකොල්ලේ විසින් පෙන්වන්නේ මම හිතන්නේ සුනිල් ආරියරත්න මහත්මයාගේ අවසානය සහ සුනිල් ආරියරත්න මහත්මයාට මම කියන්නේ දැන් මම හිතන්නේ විශ්‍රාම ගන්න ඕනේ කියන එක තමයි මේ චිත්‍රපටියෙන් කියන්නේ. ඒ කියන්නේ යා අර මොකද නිෂ්පාදකයාගේ කාර්යය කළා නම් හරි කියලා. එයාට යම්කිසි විදිහ අතීතයේ යම්මත් තරමකට හෝ ඉතුරුලා තිබ්බ මං කියන්නේ කීර්තිනාමය ආරක්ෂා කරගෙන ඇත්තටම කියන්නේ සිනමා අධ්‍යක්ෂණයෙන් විශ්‍රාම ගන්න ඕනේ කියලා අපිට ඉඟි කරන චිත්‍රපටිය. මොකද මේ නවකතාවේ තිබ්බ ඒ නවකතාවක් සිනමාවට රැගෙන කොට අවශ්‍ය ඒ මූලික යාන්ත්‍රණයවත් නැහැ. අනිත් පැත්තෙන් අපිට හම්බෙන මේ සියලු චරිත, ඒකේ තියෙන ප්‍රේම කතා, ඒකේ තියෙන නැත්නම් පෙම්බතියගේ දේවල්, ගීත, පසුතල නිර්මාණ වලින් අපිට සම්පූර්ණ මේ අපිට පෙන්වන්නේ මේ මෑත යුගයේ ටෙලිනාට්‍ය වලින්. දැන් ඒක අපි දන්නවා රැල්ලක් යනවා මේ ටෙලිනාට්‍ය වලත් ඉතිහාස කතා ඉතාම නරකාකාරයේ රැල්ලක් විදියට යනවා. විශේෂයෙන් ඒක සම්බන්ධයි මෑත ඇතිවෙච්ච ජාතිවාදී ආගම්වාදී රැල්ලට. ඒ නිසා ඉතාම බාලගණේ ඉතිහාස ටෙලිනාට්‍ය මාලාවක් යනවා මේ හැම නාලිකාවකම වගේ. රයිට්. හැබැයි මෙන්න මේකටත් වඩා මේකටත් වඩා සිනමාව කියන්නේ වෙනත් කලාවක්. ඒ සිනමාව ඇතුළේවත් ඊට වඩා යන්දුරකට හරි වෙනස් මාත්‍රාවක් හොයාගන්න විජයබාකොල්ලේ චිත්‍රපටය සමත් වෙලා නැහැ. වගේ යෝජනාව මං හිතන්නේ මෙතුමා මං හිතන්නේ දෛව යෝගයවත් එකන මේක 1960 දශකයේ ඒ කාලේ ආපු දෛවයෝගේ වගේ චිත්‍රපටයක්වත් මම හිතන්නේ නරගල නැහැ. මොකද එයාගේ අනිත් ඒ ඩබ්ලිව් සිල්ලා මහත්තයාගේ අනිත්ව කතාව. ඒ කියන්නේ ඓතිහාසික කතා පුවතක් පදනම් වෙච්ච සානිත් එක සුනේත්‍රා හෙවත් අවිචාර සමය. ඒක අපි මේ දෛවයෝගේ කියලා චිත්‍රපටයක් ආවා. ඒක ඒකේ සිනමා කර්මාන්තයේ දියුණු නොවුණු යම් කිසි විදියකට තාම ඒ කියන්නේ බාලාකාරයෙන් සිනමා තාක්ෂණය ක්‍රියාත්මක වෙච්ච යුගයක පවා මම හිතනවා සිනමා කෘතියක් විදියට මීට වඩා අද යුගයට රස විඳින්න පුළුවන් චිත්‍රපටයක් දෛවයෝගේ මගේ අදහස නම් සුලාරත් මහත්තයා ඒ චිත්‍රපටියවත් බලලා ආයි ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි කියන තරමට ඉතාම අඳබාල චිත්‍රපටයක් තමයි මජේබා කොල්ලේ නිර්මාණය කරලා තියෙන්නේ.
බලලෝගේ පරංගි හැතිකර අවුරුදු දහස් ගණන පැරණි අපේ අඛණ්ඩ සංස්කෘතිය කාවාසීනියක්
අපට එක රටයි එක ආගමයි එක කොඩියයි
මූ තමයි අපිට අවශ්‍ය වෙලා උන් චරපුරුෂයා.
මෙවර නොදුරු සිනමාව විශේෂාංගෙන් අපි කතාබහ කරමින් පසුවන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ තිරගතවන විජයබා කොල්ලේ සිංහල චිත්‍රපටය පිළිබඳවයි. විශේෂයෙන්ම එතැන් සිට අපි ඓතිහාසික කතා පදනම් කරගනිමින් ලෝකයේ බිහිවන සිනමා පිළිබඳවත් කතාබහ කරමින් පසුවන්නේ අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, දැන් මේ ඓතිහාසික කතාවක් සිනමාවට නැගීමේදී දැන් ඔබ කලිනුත් මේ කාරණාව යම් කිසි විදිහකින් මතු කරා. දැන් එහි කතාවස්තුව සහ සිද්ධි පිළිබඳව විතරක් පර්යේෂණය කළා මදි. දැන් ඇඳුම්, භාෂාව, සංගීතය, එතකොට පසුතල, අවියායුධ, මෙවලම් වගේ මේ සියලු දෑ ප්‍රතිනිර්මාණය කිරීමක් සිද්ධ වෙන හින්දා මේවා පිළිබඳව සියුම්ම පර්යේෂණ කළ යුතු වෙනවා. දැන් මෙන්න මේ හෝම්වර්ක් ටික, නැත්තම් මෙන්න මේ ගෙදර වැඩ ටික විජේවා කොල්ලේ සිංහල චිත්‍රපටයේ නිර්මාණකරුවන් සිද්ධ කළා තිබෙනවද?
නැහැ, මම කියන්නේ කිසිසේත්ම නැහැ කියලා. මං කියන්නේ මං ඉස්සලා අදහස් කළේ ඇත්තටම ඒ වගේ නැවත පරිශ්‍රම කරනවා කියනටත් වඩා මధుර මම කියන්නේ උත්සාහ කළේ. ඒ කියන්නේ ඇත්තටම මේ කියන සිනමාවේ තියෙන අනිකුත් ඒ පරිබාහිර විෂයන් ඉතිහාස සිනමා නිර්මාණයකට යොදා ගන්නකොට ඇත්තටම ඒකෙන් පිළිබිඹු වෙන්නේ වර්තමානයේ කියලා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම දැන් ආයුධ අපි ගත්තොත් ඓතිහාසික චිත්‍රපටියක දුන්නකින් ඊතල විදින දර්ශනයක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් අර මං කිව්ව ඒ වර්තමානයේ වෙතට අතීත කාමයේ කැඳවීම කියන අදහස ගත්තොත් හරි ඊතල නිකුත් වීම බොහෝ විට අපිට අර මැසින්ගන්නේකින් ඊටපස්සේ උණ්ඩ නිකුත් වීම වගේ ඒ ආකාරයකට සමපාතයි. එතකොට අපි එහෙම නැත්නම් ඒ අඳින සන්නහලෝ ඇඳුම් ඒ පසුපල නිර්මාණ වලින් අපිට නැවත කැඳවන්නේ අපි මේ ඉන්න යුගය කියන එක. එතකොට දැන් ඒ අර්ථයෙන් තමයි මම අර ඉස්සෙල්ලා ඒ අදහස කිව්වේ මේ කියන්නේ අතීතයේ නැවත කැඳවීමක් වෙනවා කියන එක පස්සට නූතන ඓතිහාසික සිනමා කෘතිවල. හැබැයි මං කියන්නේ ඒ මාත්‍රාව තවම වශයෙන් ඒ මාත්‍රාව තුල කරනවා කියන යෝජනා කරන පර්යේෂණවත් ඒ චිත්‍රපටි කෙරලා නැහැ. ඒ චිත්‍රපටි තියෙන අපි ගත්තොත් ගීත බැලුවොත් ඒ චිත්‍රපටියේ තියෙන නර්තන බැලුවොත් විශේෂයෙන්ම නීලමණි කියන කරුණියගේ චරිතය ඒක නිරූපණය කරලා තියෙන ආකාරය බැලුවොත් අපිට මේ හැමදාම තෙලනාට්‍යවල දකින්න අර ඉනිම මේ ඉනිම නැත මේ ආදරයයි අර ආදරයයි කියලා යන ඒ තෙලනාට්‍ය වල දකින්න ඒ සාමාන්‍ය මෙහෙ ඉන්න ස්ක්‍රීන් ගේ රසවින්දනයේට ගෝචර වෙන විදිහට හදලා තියෙන අර කියන ස්ක්‍රීන් ගේ නිරූපණයක් තමයි පේන්නේ. අනිකුත් චරිතත් අනිකුත් ඉන්න ඒ තාත්තගේ චරිතය නැත් මහසෙනෙවිගේ චරිතය සහ අනිකුත් ඒ වීරවරයන් දෙන්නා විදිහට පෙන්වන චරිත පවා මේ අපි එදිනෙදා සුලභව දකින්න විනෝද මාධ්‍ය වලින් අපිට පෙන්වන සවිනෝද මාධ්‍යවල ඉතාම සරලකරණය කරලා තියෙන ඉතාම තනුක කරලා තියෙන මේ ප්‍රතිරූප තමයි තියෙන්නේ. ඒ වගේම වස්ත්‍රාභරණ ගත්තත් ඒ චිත්‍රපටයේ තියෙන කොස්තියුම් ශේදේවල් බැලුවත් මියුසික් බැලුවත් අපිට මේ පෙන්වන්නේ ඉතාම අවරගණයේ මෑත භාගයේ තියෙන අර ජලඳපොළ මූලික වෙච්ච ඉතාම බාලගණයේ විනෝද මාධ්‍ය කර්මාන්තයට අදාළ දේවල් තමයි මේ චිත්‍රපටයේ හැමතැනම දක්නට ලැබෙන්නේ.
ඔව් විදර්ශන, දැන් ඔබේ පිළිතුරත් එක්ක මට තවත් අතුරු ප්‍රශ්නයක් නගන්නට හිතුණා. දැන් ඉන්දියානු සිනමාව ගත්තොත් එහෙම ඔය කියන රණකතා සිනමාවේ උච්චතම අවස්ථාවට මෑත භාගයේදී අවිල්ලා තියෙනවා. දැන් ඉන්දියා සිනමාවේ මෑත කාලයේ බිහිවන බොහෝ චිත්‍රපට මේ ඓතිහාසික කතා මත පදනම් වෙච්ච චිත්‍රපට. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ සංජය ලීලා බන්සාලිගේ මෑත කාලයේ ආපු චිත්‍රපට දෙකම බජරාව මස්තානි සහ පද්මාවතී කියන චිත්‍රපටය, ඒ වගේම මණිකර්ණිකා කියන චිත්‍රපටය බොහෝ සෙයින් ජනප්‍රිය වුණා, ඒ වගේම සාර්ථක වුණා. මේවා කලාත්මක භාවයනුත් ඉදිරියෙන් ඉන්නවා. දැන් හොලිවුඩ් සිනමාව ගත්තත්, යුරෝපා සිනමාව ගත්තත්, නැත්නම් ආසියානු සිනමාව ගත්තත්, චීන සිනමාව ගත්තත් මේ සාධනීය ලක්ෂණ මේ රණකතා සිනමාවේ තියෙනවා, අපිට දකින්නට ලැබෙනවා පැහැදිලිව. දැන් ඒ සිනමා නිර්මාණ ඉදිරියට යන්නත් ලංකාවේ මේ සිනමා නිර්මාණ තවමත් එකතන පල් වෙන්නත් මොකක්ද හේතුව?
ඔව් මම කියන්නේ කාරණා දෙකක් තියෙනවා කියලා. එකක් අර ඔයා අහපු ප්‍රශ්නේ දෙන එක අදාළයි. ඒ පළවෙනි එක තමයි ඓතිහාසික චිත්‍රපටියක තියෙන දවැන්ත බව යම් කිසි විදිහකට සමීප වෙන්නේ නැත්නම් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වන වර්තමානයේ කවරක් වුවත් එය යම් කිසි විදිහකට ප්‍රේක්ෂකයා සමග අර මං කියන ඉතිහාසයේ යථාවක් විදිහට රියල් එකක් විදිහට නැත්නම් ශ්‍රතිමය නැත්නම් ඉතිහාසයේ ශ්‍රතිමය මොහොත අපිට ෆැන්ටසියක් තුලින් සමීප කරන්න දරන උත්සාහයන් මම අර ඔබ කිව්ව ඔය චිත්‍රපටිවල මම දකිනවා. ඒකට හේතුව තමයි ප්‍රධාන වශයෙන් ඒක විශාල කර්මාන්තයක් කියන්නේ. ඒක ඉතිහාස චිත්‍රපටියක අර ඉතිහාසයේ යට ගියාවේ ඒ කියන ශ්‍රතිය නැවත ගේන්න නම් ඒකට අවශ්‍ය වෙනවා දවැන්ත නිෂ්පාදනයක්, ප්‍රාග්ධන ආයෝජනයක් සහ දවැන්ත කැපවීමක් සහ ඒ වගේම විශාල නිර්මාණ පසුතල හඳුනාගීමක් සහ ඒව සම්බන්ධයෙන් ඓන්ද්‍රීයව සිනමා කෘතියේ තියෙන නිර්මාණ බද්ධ කර ගැනීමක්. මේකට අවශ්‍ය කරන්නේ මෙන්න මේ කර්මාන්තමය නැත්නම් සංකල්පීය කර්මාන්තමය දැනුම. රයිට්, සංකල්පීය කර්මාන්තමය දැනුම සහ ඒ හැකියාවේ විභවතාවය ලංකාවේ නැහැ. ඒ නිසා ලංකාවේ ඓතිහාසික චිත්‍රපටි හදන අය මං හිතනවා මේ කාරණේ විසඳ ගන්න නැතුව, ඒ කියන්නේ එක කාරණයක් විදියට මේ කාරණේ විසඳ ගන්න නැතුව ඓතිහාසික චිත්‍රපටි වලට ඇදීම විසින් සිදුවන්නේ ඉතාම බාලාකාරයෙන් ප්‍රේක්ෂකයා රැවටීමක් එක අතකට. දෙවෙනි කාරණේ තමයි සීරියස්ම කාරණය. මේ ඓතිහාසික චිත්‍රපටි මාලාව ලංකාවේ ඇති වුණේ ලංකාවේ විශේෂයෙන්ම 2000 දශකයේ මුල ඉඳලා අපි දන්නවා යම් කිසි ආකාරයේ රණකාමී දේශපාලනයක්. අපිට කියන රණකාමී බෞද්ධ ජාතික සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනයක්. ඒක 90 අගභාගයේ විශේෂයෙන් 2000 මුල ඉඳලා ලංකාවේ කර්ලියට එනවා. එතකොට අපි දන්නවා ඒ නිසාම යම් දේශපාලන තන්ත්‍ර ලංකාවේ බලයටපත් වුණා. ඒ කියන්නේ යුද්ධය නිමා කිරීමේ සහ යුද්ධය නිමා කරනවා යන ඊනියා ඒ විග්‍රහය තුළ ඉඳිමින් මෙන්න මේකත් එක්ක අහපු මේ කියන බෞද්ධ ජාතිකවාද සිංහල බෞද්ධ ජාතිකවාදී රණකාමි මේ රැල්ලට අවශ්‍ය වන දෘෂ්ටිවාදී නැත්නම් මතවාදී ඒ සුජාතභාවය ඒ ආධිපත්‍යය එක්කත් මේ චිත්‍රපටි සම්බන්ධයි. ඒ නිසා මේ චිත්‍රපටි වල අමුවෙන්ම දක්නට ලැබෙන්නේ අර කියන ඒ දෘෂ්ටිවාදයට අවශ්‍ය දේ සහ ඒ දෘෂ්ටිවාදයෙන් ලබන සහාය සහ ඒ ඇති කරපු සමාජයේ මත ඒ යුගයේ ඇති කරපු ඒ දෘෂ්ටිවාදයේ විසින් ඒ නැවත ප්‍රාග්ධන සමුච්චනයට ආයෝජනයක් කර ගැනීම. එතකොට ඒ නිසා එක්තරා විදිහක දේශපාලනය සහ ප්‍රාග්ධනයට අවශ්‍ය විදිහට තමයි මේ සිනමා මේ කියන සිනමා මාලාව අපි කියන යුදවින්දන සිනමාව කියලා මම නම් කරන මේ සිනමා මාලාව ගොඩ නැගුණේ. ඒ නිසා ඒ චිත්‍රපටි හදපු බොහෝ අයට අත්‍යවශ්‍යතාවයක් නැහැ අර ඔයා කියන මට්ටමේ වඩා ඉතිහාස සිදුවීමක් අරගෙන ඉතිහාස සිදුවීම අවම වශයෙන් සමකාලීන ජීවිතයේ සමකාලීන සමාජයේ ප්‍රශ්න කරන තැනකට ඒ කියන්නත් අලුත් විශ්වාස පද්ධතියක් ගොඩනැගෙන ආකාරයකට මේ කියන සිනමාව යොදා ගන්න මේ අලුත් පිළිස සමත් වෙන්නේ නැහැ මෙන්න මේ කාරණා දෙක නිසා. ඒ නිසා දෘෂ්ටිවාදී අපි මේ ඇත්තටම ලංකාවේ රටක ඒක මෑත කාලේ ඇතිවෙච්ච මේ මෙන්න මේ රැල්ල මේ දේශපාලන දෘෂ්ටිවාදී රැල්ල ඒ කියන්නේ නැවත සුජාත කිරීමක් ඒ රැල්ල විසින් නැවත ප්‍රාග්ධන ලාභ ආයෝජනයක් ඇති කර ගැනීමත් කියන පටු අරමුණු වලට තමයි මේ චිත්‍රපටි බොහොමයක් නිර්මාණය වුණේ. නිශ්චිතවම කියනවා ඒක තමයි ශ්‍රී ලංකාවේ ස්වාධීන නිර්මාණාත්මක ඓතිහාසික සිනමාවක් ඓතිහාසික සිදුවීම් පාදක කරගත්ත නිර්මාණාත්මක ප්‍රබල සිනමාවක් තවමත් නිර්මාණය වෙන්න දරි වෙලා තියෙන මේ තරම් චිත්‍රපට කීපයක් ඇවිල්ලා.
මෙවර නොදුරු සිනමා විශේෂාංගයෙන් අපි කතා බහ කරමින් පසු වූයේ විජේවා කොල්ලේ සිංහල චිත්‍රපටය පිළිබඳවයි. විශේෂයෙන්ම ලෝකයේ ඓතිහාසික කතා මත පදනම් කරගනිමින් බිහිවන සිනමා නිර්මාණ පිළිබඳව සාකච්ඡා කරන ගමන්ම ලංකාවේ මේ ඓතිහාසික කතා මත පදනම් වන සිනමා නිර්මාණ පිළිබඳවයි අපි කතා බහ කරේ. ප්‍රධාන වශයෙන් අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු නොදුරු සිනමා විශේෂංගෙන්.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.